දරු හෙක්ට අප්පු හමි මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 8ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි මුලාවසනේ ඔබන රු මන්ත්‍රීතුමීනි. ඒ වගේම පළමුවෙන්ම පටන් ගද්දිම විශේෂයෙන්ම මතක් කරන්න ඕන මේ මන්ත්‍රීතුමල්ලා කිව්වහා සමානවම රාජ්‍ය මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුව සතුව බව ඉස්සෙල්ලාම මතක් කරන්න. ඒ නිසා අද 20 විසර්ජන පනත එහෙම නැත්නම් අයවැය ඉදිරිපත් කරද්දී අර කියපු විදිහටම වෙනස් කිරීම එහෙම නැත්නම් අර සිස්ටම් චේන්ජ් එක හරියටම කරලා තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගෙන වියදම් කරනවා වෙනුවට රටේ ජනතාවගේ මුදල් ටික සම්පූර්ණ තමුන්ට ඕන විදිහට වියදම් කරන විවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරන මහා දවාලේ ඒ වේදන් කරපු ටික අද පාර්ලිමේන්තුවට දාලා අනුමත කරගන්න. මේකත් මම හිතන්නේ විපක්ෂයෙන් තමයි වැඩිපුර හඬ නැගුවේ වැරදි විදිහට වේදන් කරනවා මේ වැරදි මේ ක්‍රමවේදය රටේ ගෙනියන්න එපා මේක රටට ඉතාමත්ම අහිතකරයි විදේශ රටවලුත් අපි දිහා බලයි වැරදි විදිහට කියලා කියපු නිසා තමයි මම හිතන්නේ මේකත් ඉදිරිපත් කරේ කියලා පළමුවෙන්ම කියන්නේ. ඉතින් අපි දැන් කිව්වා මේ ආණ්ඩුව ෆේල්ද නැද්ද සර් ෆේල්ද නැද්ද කියලා අපිට කියන්න කියලා කිව්වා. මතක තියාගන්න මේ අවස්ථාවේත් කියන්න තියෙන අනිත් කාරණාව තමයි මේ අවුරුද්දක් පුරා ගිය නොවැම්බර් මාසේ ඉඳලා මේ වෙනකන් අයවැයක් ඉදිරිපත් කරන්ද නොඑක විහිමම ෆේල් වීමක් තමයි. එහෙනම් පළවෙනි ෆේල් වීම එතනින් පටන් අරගෙන තියෙනවා. එහෙනම් ආයේ කිසි කතන්දරයක් නැහැ කොවිඩ් ආවේ මාර්තු වලින් පස්සේ. හැබැයි එදා යහපාලන ආණ්ඩුව ගැන බොහොම කතන්දර කිව්වා. අන්න යහපාලන ආණ්ඩුවේ නායකයා හැපැත්තේ ඉන්නවා. යහපාලන ආණ්ඩුවේ නායකයා මොනවා වුණත් හිටපු ඒ ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිසේන මැතිතුමා ඒ දින කීපයක් තුන ආණ්ඩුවට බලයක් නැතුව මන්ත්‍රීවරු 40 ගණනක් ඉන්නකොට අයවැයක් සම්මත කරගත්ත පාර්ලිමේන්තුවේ අන්න බලේ හැකියාව. අන්න බඩු බලපුවම්. එතකොට එහෙම හැකියාව තිබුණා එදා. හැබැයි දැන් ඒක නැහැ. හැබැයි 69 ලක්ෂය කෑගාලා කිව්වේ මෙන්න බඩු මෙන්න හැකියාව කියලා. හැබැයි මං හිතන්නේ 69 ලක්ෂයටත් ඇරුණා මෙන්න බඩු මෙතන ඉන්න බලපුවා. ඒ නිසා මතක් කරන්න ඕන ඔන්න පළමුවෙන්ම ෆේල් වෙච්ච එක. දැන් බලපුවාම ඇත්තටම එක විදියකින් බැන්න තමයි හැම කෙනාම එකතු වෙලා. දැන් හිතනවා බැන්නට වඩා ඒ බැනපේක වැරද්දක්ද දන්නෙත් නෑ කියලා. ගොමුණත් කමන්නේ. දැන් ෆේල් කවුද කියන එක හරියට හඳුනාගන්න තියෙනවා ජනතාව. ඒ වගේම දැන් මේ කොරෝනා ගැන කතා කරා. මේ අයවැය ගැන අනිත් ඒවා ගැන ඔක්කොම ගැන පටලවනවා අර එක පටලවනවා මේක ගැන. මම වර්තමාන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. එතුමා පැහැදිලිව කිව්වා කොරෝනා මර්ධනය ගැන එතුමාට ප්‍රශ්නයක් තියෙන හැබැයි එතුමා යුද්ධය ගැන නම් අන්න වැඩේ දෙන්නම් කියලා. යුද්ධය හරියට කරන්නම් කියලා. එතුමාගේ වචනෙන් ඒක කිව්වා. හැබැයි මේ ඔව් සත්පුරුෂ කැමැත්තමගේ නිසා තමයි ඒකට හම්බුනේ උත්තරේ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ මෙතන ඉන්න එක හැම අමතරයකටත් ඒ වගේ කොන්ද කිලින් තියාගෙන නැත්ද කියන්න බැරුව ගියා. මේ කොරෝනා වල මේ කොරෝනා ගැන වැඩ කටයුතු කරද්දී යම් කිසි පසුබෑමක් ආණ්ඩුවේ තියෙනවා කියන එක පිළිගන්න මේ කාටවත් බැරුව ගියා. හැබැයි ජනාධිපතිතුමා එක පිළි අරගෙන කිව්වා මේ කොරෝනා ගැන ප්‍රශ්නයක් තියෙනවා. මොකද කොරෝනා එකේ එක ගැන නෙවෙයි යුද්ධ ගැන නම් කරන්න පුළුවන්. හැබැයි කොරෝනා ගැන කරද්දී ලොකු ප්‍රශ්නයක් තියෙනවා කියලා. දැන් බලමුකෝ මේ ආණ්ඩුවට පුළුවන් වුණාද පටන් ගත්ත දා ඉඳලා තෙල් මිල අඩු කරන්න? බඩු මිල අඩු කරගන්න පුළුවන් වුණාද? ව්‍යාපාරිකයට යම්කිසි අතහිත දීමක් දෙන්න පුළුවන් වුණාද? එහෙම නැත්නම් මේකේ කරගෙන ආපු ව්‍යාපෘති ටික අපි කරගෙන ආපු ව්‍යාපෘති ටික හරියට ඉස්සරහට ගෙනියන්න කොන්ද කිලින් තියන්න කරන්න පුළුවන් වුණාද? මේක බැරුව ගියා. මේක ෆේල් ඇත්තටම. මේක ඇත්තටම ෆේල් මෙතන අරගත්තාම. එතකොට අරගෙන බලපුවම බලන්න විශේෂයෙන්ම මේ 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 කාලය තුල ගත්තාම අද මේ කොවිඩ් එක දියවරය වෙන්න පුළුවන්, ගොවිය වෙන්න පුළුවන්, මේ බුලත් පිට විකුණන කඩේ වෙන්න පුළුවන්, වඩේ විකුණන මෙක්කෙනා වෙන්න පුළුවන්, කෙහෙල්කම් කෙන විකුණන කඩේ වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම ඉතාමත්ම අන්ත අසරණ තත්ත්වයටපත් වෙනවා. ආණ්ඩුවක් වුණාම අද ආණ්ඩුව ව්‍යවස්ථාවත් කඩලා බිඳලා දාලා තමුන්ට ඕන විදියට ඒකාධිපති පාලනේ රටේ කරනකොට දෙයියනේ ඒක කරන්න ඕන රටේ ජනතාවට. ඒකාධිපති පාලනෙන් වම්සි වැඩක් කරන රටේ ජනතාවට. හැබැයි ජනතාව බඩගින්නේ තියලා ජනතාවට කර කියා ගන්න දෙයක් නැතුව හැමදාම මානසික වශයෙන් ජනතාව පීඩාවට පත් කරලා අර මහවුන් ටිකක් වැජඹෙන විදිහට පිළිවෙලක් රටේ ක්‍රියාත්මක වෙනවා. දැන් බදු අඩු කරපුවා මොකද සිද්ධ වෙන්නේ? බදු අඩ කරපුවම සිද්ධ වුණේ ආණ්ඩුවේ හෙංචයෝ ටික එහෙම නැත්නම් ආණ්ඩුවට කඩේ ගිය ආණ්ඩුවට සල්ලි දුන්නු මහ පරිමාණයේ ව්‍යාපාරි ටික රැකඩකුණා. හැබැයි ඒකේ රැකුණද මේ පුංචි මිනිහා ඒ බදු ටික අරගෙන පුංචි මිනිහාට බෙදලා දීලා පුංචි මිනිහාගේ ආදායම ඒ ශක්තිය වැඩි කරන්න ජීවත් වෙන අවශ්‍ය කරන ශක්තිය වැඩි කරන්න වැඩ පිළිවෙලක් හදලා තිබුණාද? එහෙම වැඩ පිළිවෙලක් හදලා තිබුණේ නැහැ. ඒ නිසා මෙතනදි පැහැදිලිව කියන්න ඕන ආණ්ඩුව ෆේල් කියන එක පැහැදිලිව මතක් කරවන නැවත වතාවක්. ඒ වගේම විශේෂයෙන්ම කතා කරද්දී කිව්වා මේ අලුත් සංස්කෘතියක් ගෙනාවා කියන එක. හරි. මොකද අයවැය ඉස්සෙල්ලා අනුමත කරන්නේ නැතුව කැමති විදියට තමුන් සල්ලි වියදම් කරලා ඒක නැවත වතාවක් දාලා අර 3-2 බලේ පාවිච්චි කරලා ඔන්න අයවැය පාස් කරගන්න. හරි. එතකොට ඒක සංස්කෘතියක් තමයි වෙනම ගෙනලා තියෙන රටේ. ඕක තමයි අපි කිව්වේ හැමදාම ඒකාධිපති සංස්කෘතියක්
රටේ යනවා කියන එක. කාලයක් ඉතිරි.
විනාඩි 2ක් තියෙනවා. හරි. එතකොට අපි කිව්වේ ඒක තමයි ඒකාධිපති සංස්කෘතියක් යනවා කියලා. ඒක දැන් හරියට පැහැදිලිව කිව්වා. අපි දැක්කා සමහර ඇමතිවරු ඒ කතාව කියනවා යහපැත්තේ ඉඳගෙන. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕන ඇයි බැරුව ගියේ මේ කොවිඩ් එකත් එක්ක මේ ආපු ප්‍රශ්නයත් එක්ක ඇයි බැරුව ගියේ අපි හිතමු කල්පිටිය පැත්තේ එළවලු වගේ ආකරන කෙනා ඒ පැත්තේ ඉන්න දීවරයගේ බඩු ටික ගෙනල්ලා මේ පැත්තේ ගම්පා දිස්ත්‍රික්කයේ කණ්ඩ නැති මිනිසුන්ට බඩු ටිකක් සල්ලියට ගන්න නැති මිනිසුන්ට යම්සි ක්‍රමවේදයක් සකස් කරන්න ඇයි මේ සැලසුමක් සකස් කරන්න ආණ්ඩුවට බැරුව ගියේ ආණ්ඩුව කෑ ගහන එක විතරද කරන්න තියෙන්නේ ආණ්ඩුවට ප්‍රායෝගිකව ලොකු වැඩපිළිවෙලක් තියෙන රටේ කරන්න කොළුවේ පය ගහලා ඉන්න මිනිසුන්ගේ හදවත ඒ මිනිසුන් විඳින දුක ගැන අඳුන ගන්න ආණ්ඩුවට පුළුවන් වෙන්නේ. ඒක බැරුවගේ ආය වගේම විශේෂයෙන් මතක් කරන එක කාරණාවක් මේ වෙලාවේ මම යනවා වෙනත් කාරණා කීපයකට. මොකද සාරාන්ගේ බෝම්බේ නොතිබුණා නම් ආණ්ඩුවට ඇත්තටම කැම්පේන් එකක් තිබුණේ නැහැ වෙලාව. ඒ නිසා දැන් මතක් කරන එක කාරණාවක් තියෙනවා මේක අස්සෙම. මේ ආයෙ කතා කරන අස්සෙම එක කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි අපි දැක්ක සහරාන්ගේ බිරිඳට කොවිඩ් හැදිලා තියෙනවා කියලා කතාවක් කියලා. එතකොට මේ සහරාන්ගේ බිරිඳට කොවිඩ් හැදිලා නම් එක්කෝ ජනාධිපති කමිෂන් එකට ගේනකොට ඒ නිලධාරි මාර්ගයෙන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සහරාන්ගේ බිරිඳ තියපු තැන එතන නිලධාරින්ගෙන් හැදෙන්න ඕන. ඒ නිසා දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ කොවිඩ් එක හැදුනේ කොහොමද මෙයාට? ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා ගරු ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවේ සියලු දෙනාගේම ඉතාමත්ම කරුණාවෙන්illa. මොකද හේතුව මේ මහ පොළවේ ලේ ගලලා කෑලි කෑලි වලට කැරිලා ඒ මැරුණ මිනිසුන්ට ඉදිරි අනාගතයේදී මේ මැරිච්ච දෙයට ප්‍රතිඵල ලබා දෙන්න. එහෙම නැත්නම් මේ මැරිච්ච දේ වෙනුවෙන් අපිට යම් සිදුවක් කරන්න පුළුවන් නම් මේ රටේ කරන්න හැකි වෙන්නේ ඒ සාක්කී ටික තියෙන සහරාන්ගේ බිරිඳ ගාව පමණයි. ඒ නිසා ඒ බිරිඳව කොවිඩ් එකෙන් මැරෙන්න නොදී ආරක්ෂා කරලා රටේ මේකට සම්බන්ධ වෙච්ච හැම එකාටම දඩුවම් දෙන්න අවශ්‍ය කරන අධිකරණ තීන්දුව ගේන්න එතුමියව ගේන්න ඕන එතෙන්ට. අන්න ඒක ආරක්ෂා කරලා දෙන්න ඕන අපිට. අපි ඉල්ලනවා ඒක. මොකද හේතුව? මොකද බොහෝ වෙලාවට අපි දැක්කා මදුස් මැරෙනවා නගරේ. ඒ නගරේ මැරෙනකොට පොලිසිය වට කරගෙන එනකොට තමයි පාතාලේ ඇවිල්ලා මරන්නේ. ඒතොර එතන ආරක්ෂාවක් තිබුණ නැත්තම් අපිට ප්‍රශ්නයක් තියෙනවා. කුමන් ශස්ත්‍රවාදයේ ඊට වඩා ප්‍රබල වෙන්න පුළුවන්? පාතාලයට වඩා ශස්ත්‍රවාදයේ පාතාලයට වඩා ප්‍රබල වුණොත් ලොකු ප්‍රශ්නයක් මෙරටේ. අපි විශේෂයෙන් මම කතෝලිකයෙක් හැටියට අද කතෝලික මේකේ
නැමැතිවම
එයාගෙනු තිල්ලීමක් කරනවා. මේකට පෙනී හිටලා මේක හරි වෙනුවෙන් සත්‍ය මේ රටේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න ඕන. අපි හිතන විශ්වාස කරනවා ඉදිරි කාලය තුළ පාස්කු පාරයට සම්බන්ධ වෙච්ච හැම එකෙක්ම මේ මහ පොළවේ ඉඳගෙන දුක් ඉඳලා අපි ඉස්සරහ අපිට මැරෙන්නේ කියන එක අපි විශේෂයෙන් සිහිපත් කරනවා. ඒකට අවශ්‍ය කරන ප්‍රථම සාක්ෂිය එන්න ඕන. ආණ්ඩුව ඉඳන් තමයි
කරන්නේ. අවසන් කරන්න. ඔබතුමයි කාලය අවසන්යි.
තමුන්නාසේ දන්න දෙයක්වත් නැහැ. හැම දෙයකටම කටගහන
වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මේ අවස්ථාවේදී අද අපි සාකච්ඡා කරන්න යනවා අය 2020 අයවැය පිළිබඳව සාකච්ඡාව කරද්දී අපි විශ්වාස කරනවා අද මේ අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයෙන් වගේම විපක්ෂයෙන් තමන්ගේ ඒ ආර්ථික දර්ශනයන් පිළිබඳව මේ වෙලාවේ ඉදිරිපත් කිරීම රාශියක් අපි උදෑසන ඉඳලා දැක්කා. ඇත්තටම මට කියන්න ඕනේ මේ ආර්ථිකය පිළිබඳව ආර්ථිකයේ තමන්ට හැසිරීමේ පිළිබඳව පහුගිය කාලාන්තරයක් මුළුල්ලේ තමන් සුවිශේෂී මේ රටට දායකත්වයක් දක්වපු බව තමයි විපක්ෂය සාකච්ඡාවේ පුරාවටම තිබුණේ. මම හිතන්නේ මෙතන පහුගිය ආණ්ඩුවේ මුදල් ඇමතිවරු වෙන්න, ඒ වගේම එවැනි සිහින තිබ්බ බොහෝ හිටපු අමාත්‍යවරුන් රාශියක් යම් අදහස් ඉදිරිපත් කරා. තමන් මේ ආණ්ඩුවට මේ වෙලාවේ ආර්ථික උපදෙස් දෙන්නේ මෙන්න මේ ආකාරයට මේ ආර්ථිකය හසුරුවන්න කියන එක පිළිබඳව. ඒ නිසා මම දැනගන්න සතුටුයි. ඇත්තටම තමන් මේ වගේ උපදෙස් දෙනකොට තමන් සම්මතේ පිහිටලාද මේ උපදෙස් දුන්නේ කියන එක බලන්න. ඇත්තරම ලෝක ඉතිහාසය අපි දන්නවා මෙවැනි ආර්ථික ඛේද වාචකයන්ට ලක් වෙලා තිබුණු අවස්ථා අපි දැකලා තිබෙනවා, අපි අහලා තිබෙනවා. ඒ කියන්නේ විශේෂයෙන්ම 1929 1939 කාලේ ලෝකේ විශාල ආර්ථික පරිහානියක් සිද්ධ වෙච්ච කාලයක් අපි අහලා තියෙනවා. ඒ වගේම 1300 ගණන්වල 47 වගේ කාලේ කළු මරණ වසංගතය කියලා මේ වගේම දරුණු තත්ත්වයක් ලෝක ඉතිහාසයේ වෙලා තිබෙන බව අපි දන්නවා. ඇත්තම මුළු ලෝකෙම මෙවැනි දරුණු වසංගතයකට මුහුණ දෙන වෙලාවේ මේ ලක්රජයේ විදිහට මේ වෙලාවේ මුහුණ දෙන අන්දම පිළිබඳව විපක්ෂය මා විශ්වාස කරනවා. කරුණු හරි හැටි තේරුම් බේරුම් ඇතුව මහජනතාවට වගකීමෙන්ද මේ ප්‍රකාශයන් කරන්නේ කියලා. ඇත්තම පහුගිය 2015 ඉඳලා අපි දන්නවා 2019 දක්වා ඔවුන්ට තිබුණු කාල ප්‍රාන්තරය කිසිදු ජාත්‍යන්තර අවදානමක් හෝ වසංගත තත්ත්වයක් නොමැති සුපැහැදිලි ආර්ථික දර්ශනයක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වාතාවරණයක් තිබුණේ. ඔබ විසින් ඔබගේ ආණ්ඩුව කාලේ කාර්ය සාධනයේ අවුරුදු 5ක් ඉදිරිපත් කළා තියෙනවා මේ 2019 ඔබේ අය මේ මහ බැංකු වාර්තාව විසින්. ඒ අය මහ බැංකු වාර්තාවේ සඳහන් කරලා තියෙන විදිහට 2015 ඉඳලා 2019 දක්වා අපි බැලුවොත් මේ සාරු ආර්ථික දර්ශක වලින් කොයි සාරු ආර්ථික දර්ශකයෙන්ද ඔබ ඔය උපදෙස් දෙන්න සමත් වුණ බව ඔබ පැහැදිලි කරන්නේ? මම කියනවා 2015 දී ආර්ථික වර්ධන වේගය 5යි, 16 දී 4.5යි, 17 දී 3.6යි, 3.6යි, ඊළඟට 18 දී 3.3යි. මේ විදිහට ක්‍රමානුකූලව රටේ ආර්ථික වර්ධන වේගය පල්ලෙහාට ගියා. ඊළඟ සාර්වාර්ථික දර්ශකය ඔබ උපදෙස් දෙන ඔබ එදා හදපු ආර්ථිකේ මෙන්න මේ විදිහට තමයි රටේ ජාතික ඉතුරුම්වල ප්‍රමාණය තියෙන්නේ. සාමාන්‍යයෙන් දළදේශීය නිෂ්පාදන අනුපාතිකවයි ආර්ථිකේ ජාතික ඉතුරුම් ප්‍රමාණය ගණනය කරන්නේ. 2015 28යි 100ට, ඊළඟට 25යි, 2016 2017 දී 29යි, ඊළඟ 2018 දී
27යි.
කොපමණ කාලයක්ද?
මිනිත්තු දෙකක්.
ඔබ බලන්න මේ ජාතික ඉතුරුම් වල ප්‍රමාණය ක්‍රමානුකූලව පහළ ගියා. ඊළඟ සාර්වාර්ථික දර්ශකය අපි ගත්තොත් එහෙම රටේ පවතින ණය බර ගත්තොත් එහෙම 2015 අවුරුද්දේදී ණය බරේ ප්‍රමාණය දළදේශීය නිෂ්පාදන අනුපාතිකව 78.5යි, ඊළඟ 2016 79යි, 2017 77යි, ඊළඟට 2019 83.7යි. ක්‍රමානුකූලව රාජ්‍ය ණය බර ඉහළ යනවා. එතකොට අපි කියනවා මේ අය ප්‍රකාශ කරනවා විදේශ සම්පත්වල ප්‍රමාණය පිළිබඳව. මං කියන්න සන්තෝසයි, විදේශ සම්පත්වල ප්‍රමාණය ගත්තොත් සාමාන්‍යයෙන් බලන්නේ ආනයන මාස ප්‍රමාණය 90. 2015 දී අපිට තිබුණ විදේශ සම්පත් වලින් ආනයන කරන්න පුළුවන් උනේ මාස 4.6කට, 16 දී 3.8කට, 17 දී 4.6කට, 18 දී 3.7කට. දැන් මේ ක්‍රමානුකූලව විදේශ සම්පත්වල ආනයන මාස ගන්න අඩු වෙනවා. මං කියන්නේ මේ උපතෙස් දෙන ආර්ථික ඔස්තාර්ලා මේ වගේ කාබාසිනියක් කරපු ආර්ථිකයක් මේ රටට ලබා දීලා අද උපදෙස් දෙනවා ආර්ථිකය මෙහෙම මෙහෙවන්න, ආර්ථිකය මෙහෙම මෙහෙවන්න කියලා. මම කියන්නේ අතුරු සම්මත ගිණුම් වලින් තමයි අතිගරු ජනාධිපතිතුමාට පහුගිය කාලය තුල මේ රටේ ආර්ථිකය මෙහෙවන්න සිද්ධ වුණේ. මම ඔබට කියනවා අපි නව අයවැය ලේඛනයක් ගේනවා මේ රටේ. එදා ජෝන් මේනඩ් කේන්ස් 1929 39 ලෝක ආර්ථිකයේ පුබුදුවාලපු යම් ක්‍රමවේදයක් අනුගමනය කරා. ඒ ක්‍රමවේදය අනුගමනය කරමින් ජනාධිපති ආර්ථික කාර්ය සාධන බලකාරයේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා පිටු පස්සින් ඉඳගෙන ශ්‍රීලක පොදු ජන ක්‍රමවත් කරන්න දැවන්ත වැඩ පිළිවෙලක් අපි ආරම්භ කරලා තිනවා හදලා තිනවා ගම් මට්ටමින් ගම් දරව මට්ටමින් මේ ග්‍රාමීය ආර්ථික නගා සිටීමේ ජාතික වැඩසටහන අපි ඊළඟට මේ අයවැය හරහා මේ රටට ගෙනෙනවා මේ වැඩසටහන හරහා මේ දකුණු ආසියාවේ දැවන්ත ජයග්‍රාහී ආර්ථිකය බිහිකරන එයවැලේකදී අපි ගේනවා ඒ නිසා ඔවා දෙනු පරහට තමා සම්මතේ පිටා කියලා මම විපක්ෂයට කියනවා මේ වෙලාවේ බොහොම ස්තුතියි
වේලු කුමාර මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5යි
ගෞරව සභයික තලමිත අංගම උරුපිනර අවර්ගලේ සන්දර්ப்பத்தை பெற்று தந்ததற்கு நன்றியை தெரிவித்துக் கொள்கின்றேன் குறிப்பாக 2020க்கான வரவு செலவு திட்டத்தை நிறைவேற்றிக் கொள்ளுகின்ற அதற்கான இந்த விடயத்திலே உரையாற்றுவதன் மூலம் என்னுடைய கருத்துக்களை பதிவு செய்ய விரும்புகின்றேன் குறிப்பாக எங்களுக்கு தெரியும் ஒரு ஆண்டினது தொடக்கத்திலேயே அந்த ஆண்டினுடைய செலவீனங்கள் தொடர்பாக இந்த அவையினது அனுமதியை பெற்றுக்கொள்ள வேண்டும் ஆனாலும் கூட இருந்த அரசாங்கமானது அதனை தவறவிட்டு இங்கே இருக்கக்கூடிய சுமந்திரன் அவர்கள் கௌரவ சுமந்திரன் அவர்கள் உரையாற்றுகின்ற போது சொன்னது போல கௌரவ ரவுஃப் ஹக்கீம் அவர்கள் உரையாற்றுவது போது சொன்னது போல இந்த இலங்கையினுடைய அரசியல் அமைப்பில் இருக்கக்கூடிய அந்த ஏற்பாட்டை மீறி இந்த அரசாங்கம் செயற்பட்டு விட்டு இன்று அந்த விடயங்களை எல்லாம் ஒன்று சேர்த்து நிறைவேற்றிக் கொள்வதற்கான ஒரு முயற்சியிலே இந்த அரசாங்கம் ஈடுபட்டிருக்கின்றது அந்த வகையிலே இந்த அரசாங்கமானது ஒரு தான் தோன்றித்தனமான தன்னுடைய செயற்பாடுகளை முன்னெடுக்க ஆரம்பித்து வென்றது என்பதற்கான அந்த அடித்தளத்தை இந்த அரசாங்கம் காட்டுவதாக இருக்கின்றது அதே போல இந்த ஜனாதிபதி கோட்டாபே ராஜபக்ச அவர்களது தலைமையிலான அதே போல கௌரவ பிரதமர் மஹிந்த ராஜபக்ச அவர்களது அந்த தலைமையிலான இந்த அரசாங்கம் கோவிட்டால் பாதிக்கப்பட்ட ஒரு அரசாங்கமாக இருக்கின்றது என்பதை நான் ஞாபகப்படுத்த வேண்டும் இன்று எங்களுக்கு தெரியும் நேற்று முன்தினங்கள் ஆகின்ற போது இங்கே இருக்கக்கூடிய இலங்கையிலே வாழுகின்ற முஸ்லிம் மக்களினுடைய இந்த கோவிட் மூலமான மரணங்களினது அந்த ஜனாசாக்களை எரிப்பது தொடர்பாக அவர்கள் உடைய அந்த சமய சடங்குகளை மீறிய ஒரு செயற்பாட்டிலே பல்வேறு விதமாக அவர்கள் மனமுடைந்திருக்கின்ற விடயம் இந்த அரசாங்கத்திடம் அவர்கள் மிக மிக அவர்களினுடைய அந்த அரசாங்கத்திடம் இது தொடர்பான ஒரு முடிவை இது தொடர்பான ஒரு தீர்வை பெற்றுத்தாருங்கள் என்பதை ஒரு சமூகமாக இங்கே செய்திருக்கின்றார்கள் இங்கே எங்களுக்கு தெரியும் நீதி அமைச்சர் அலி சப்ரி அவர்கள் இருக்கின்றார் அவர்களுடைய அறிவிப்பு இருந்தது தற்போது இந்த முஸ்லிம் மக்களினுடைய இந்த ஜனாசாக்கள் அடக்கம் செய்வதற்கு அனுமதிகள் இருக்கின்றதென்று ஆனால் ஒரு புறமாக ஜனாதிபதி அவர்கள் அனுமதி தந்திருக்கின்றார்கள் என்கின்ற போது அமைச்சரவையிலே இருக்கக்கூடியவர்கள் எங்களுக்கு தெரியாது இவ்வாறானது ஒன்று நடைபெறவில்லை என்கின்றார்கள் அதே போல அங்கே இருக்கக்கூடிய அந்த அரசின் பக்கம் இருக்கக்கூடிய கௌரவ உறுப்பினர் முகமது முசாமில் அவர்கள் பத்திரிகையிலே கருத்து தெரிவித்திருக்கின்றார் இதற்கு இடமளிக்க கூடாது என்று அவையிலே இருக்கக்கூடிய நீதி அமைச்சர் அலிசப்ரி அவர்களிடம் நான் கேட்க விரும்புகின்றேன் இந்த ஜனாசாக்களினுடைய அடக்கம் செய்வது தொடர்பான உண்மையான அரசின் நிலைப்பாடு என்னதான் என்பதை உங்களுடைய எங்களுடைய இந்த சமூகத்திற்கு எடுத்து கூறுங்கள் என்பதை இந்த இடத்திலே நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன் ஆகவே இந்த அரசாங்கத்திலே தற்போது ஜனாதிபதி என்ன செய்கின்றார் அமைச்சரவையிலே என்ன நடக்கின்றது இங்கே இருக்கக்கூடிய பிரதமரினுடைய செயற்பாடுகள் என்னவா இருக்கின்றது என்பது ஒருவருக்கொருவர் தெரியாமல் இருக்கின்றார்களா குழம்பி போயிருக்கின்றார்களா என்ற கேள்வியை இங்கே எழுப்ப வேண்டி காணப்படுகின்றது அதே போல இன்று எங்களுக்கு தெரியும் இந்த வரவு செலவு திட்டத்தை அனுமதியை பெற்றுக் கொள்வதற்கு ஈடுபடுகின்ற இந்த செயற்பாடானது எங்களுக்கு தெரியும். வரலாற்றிலே இங்கே இருக்கக்கூடிய இந்த பாராளுமன்றத்தினுடைய நடைமுறையை மீறிய ஒரு செயற்பாடாக இந்த செயற்பாடு வந்து காணப்படுகின்றது. அதாவது செலவுகள் செய்ய முன்னர் செலவுகளுக்கான அனுமதியை பெறுவதற்கு பதிலாக அந்த செலவினங்கள் அனைத்தையும் செய்து முடித்த பிறகு அதற்கான அனுமதியை கோரி நிற்கின்ற அரசியலமைப்பை மீறுகின்ற ஒரு நிலைப்பாட்டை, ஒரு நிலைமையை இந்த அரசாங்கம் அடைந்திருப்பது இந்த அரசாங்கத்தினுடைய ஒரு வங்குரோத்து தன்மையை, அல்லது இந்த அரசாங்கமானது எந்த அளவுக்கு இந்த நாட்டில் இருக்கக்கூடிய சட்டத்தை, இந்த நாட்டில் இருக்கக்கூடிய அரசியல் அமைப்பை மதிக்கின்றது என்பதை கேள்விக்குறியாகி இருக்கின்றது என்பதையும் இந்த இடத்திலே நான் ஞாபகப்படுத்த வேண்டும். குறிப்பாக நாங்கள் எடுப்போமாக இருந்தால் இந்த அரசாங்கம் தொடர்ச்சியாக எந்த பிரச்சனை எழுந்தாலும் அதனை கோவிட்டை வைத்து, கோவிட்டை முன்னிலைப்படுத்திக் கொண்டு அதிலே மறைந்து செயற்படுவதற்கு இன்று ஆரம்பித்திருக்கின்றது. நாங்கள் தான் இந்த கோவிட்டை மிக சரியாக முகாமை செய்தோம் என்று கூறிய இந்த அரசாங்கம் நேற்று முன்தினங்கள் ஆகின்ற போது நாட்டின் தலைவர் ஜனாதிபதி அவர்கள் கூறுகின்றார், இன்னும் 2 வருட காலமாவது நாங்கள் கோவிட்டோடு வாழ வர வேண்டும், உடன் வாழுவதற்கு பழகிக் கொள்ளுங்கள் என்று கூறுகின்ற நிலைக்கு இந்த அரசாங்கம் தள்ளி இருக்கின்றது. இத்தோடு சேர்த்து இன்னும் ஒரு காரணியை குறிப்பிட்டு முடிக்கின்றேன். குறிப்பாக எதிர்வரும் 14ஆம் தேதி இந்திய வம்சாவளி தமிழ் மக்களினுடைய பிரதான ஒரு பண்டிகையா இருக்கின்ற தீபாவளி பண்டிகை இருக்கின்றது. அதிலே வளமையாக இந்த மதுபான சாலைகள் அவர்கள் வாழுகின்ற பகுதியிலே மூடப்படும். அவை மத்திய மாகாணத்திலே இருக்கக்கூடிய கண்டி, நுவரெலிய, மாத்தளை மாவட்டங்களினது அந்த மதுபான சாலைகளை அந்த தினங்களிலே மூடுவதற்கான நடவடிக்கை அரசு மேற்கொள்ள வேண்டும் என்ற கோரிக்கையை வைத்து விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ. ஹரிஜன ராஜகாரண மந்திரித்துமா ஒபத்துமாட மினித்து அட்டாக் தீரும்
போமதி ஸ்தூதி மந்திரித்துமிய மே விழாவே விசேஷம் அப்படி சந்தான் கரன்னோனே அப்பே ரட்டே ஆர்த்திகை கன கதா கரணக்கொட்ட அப்படி சத்துட்டு வேணுமா தாஸ் விசே அயவய விசார்ஜன பணத்த மே விழாவே ஹாட்டி மேம் பார்லிமேந்தூர் எதிர்பார்த்து கிரீம பிரிமாது அப்படி விஸ்வாச கருணா விவஸ்தா விரோதி ஆகாரேங் ராஜே முதல் மெம ரஜ பாவிதா கர்லா வெரதி பூர்வாதாஷக் லபாதுன்ன கிய தென் பகுகிய யாபாலன ஆண்டுவத் மே ஆண்டுவத் சன்சதனே கரோத்தின் ஜனாதிபதி வர்ணய அவசம் விழா தென் மே நவம்பர் மாசே அவுருத்தக் கத்தவேன் தென் மே நவம்பர் மாசே அவுருத்தக் கத்தவேன கால சீமாவே கோட்டாபே ராஜபக்ச ஜனாதிபதி வரையாத் மஹிந்த ராஜபக்ச அக்ராமாத்திய வரையாக ஆண்டுவ சார்த்தகத அசார்த்தகத கியல மே மகா விசேஷக்ஞோ வென்னோன்னே சாமானியங் ஏ கால சீமாவே அவுருத்து தெக்கத்துல அப்பே முள் அவுருத்தத் மே ஆண்டுவே முள் அவுருத்தத் பொடக் சன்சத்தனே கரல மதக்கரன்ன சுதுசுவி கீழ மங்கித்தர் அப்பி 2015 ஜனவரி 8 ஜனாதிபதி வர்ணே ஹட்டரி அப்பே மைத்ரிபால சிறிசேன மெத்துமாவ ஜனாதிபதி வில அப்பி இதா கெட்டிகால துரதி ஜனதாவோட விஷால சஹான பிரமாண அக்லபாது மே ஆண்டுவ நவம்பர் மாசே கியவுருதி 2019 அவருதி கோட்டாபே ராஜபக்ச ஜனாதிபதி வரையா ஜனாதிபதி வேலா ஏம சஹான லபாது உன்னது அப்பி பெட்ரோல் லீட்டர் எக்க அடுக்கரா ருப்பியா 16 டீசல் அடுக்கரா பூமி தெல் அடுக்கரா கேஸ் அடுக்கரா ருப்பியா 1000 வடா வெடி முதல் பிரமாணி அப்பி சமுர்திய தெகுனே கரா வெடிட்டு தீமனாவ தெகுனே கரா ஆபாதி தீமனாவ தெகுனே கரா சமுர்தி பிரதிலாபின் சங்கியாவ வெடி கரா அப்பிட்ட புழுவங்குனா மே கெட்டி கால துளதி ஜனதாவட விசேஷம் ரஜே சேவகேண்டு ருப்பியால் 10,000 வெட்டுபக் வெடி கரா விஸ்ராமிக்கேங்கே ருப்பியால் 2500 முதலாக் வெடி கரா அப்பிட்ட புழுவங்குனா இதாமத் அத்தியாவசிய காரணா கீப்பே தானமே அனு ஆம்புலன்ஸ் ඒ ඇම්බියුලන්ස් සර්විස් එක අපිට ලබා ගන්න පුළුවන් වුණා අපේ හර්ෂ සිල්වා අමාත්‍යතුමාටත් ඒ ගෞරවය ලබා දෙන්න ඕනේ. අපිට පුළුවන් වුණා හැම පාසල් දරුවෙක්ම රක්ෂණය කරන්න. මේ අපේ ආණ්ඩුවේ මුල් අවුරුද්දත් මේ ආණ්ඩුවේ මුල් අවුරුද්දත් දැන් සර් දක්ෂයෙක් නම් මේ 69 ලක්ෂයක් මට නම් කනගාටුයි රැවටුණා කියලා. මේ සර් දක්ෂයෙක් නම් මොනවද කරලා තියෙන්නේ කියන්නකෝ. දැන් කරපු එක දෙයක් RMV එකට ගියා. දැන් RMV එකේ වැඩ ටික සිතා සාර්ථකව හරියට කරගෙන යනවද? ඈ දැන් මේ කිසිම ප්‍රමාදයක් නැතුව හැම දෙයක්ම වෙනවද? ආර්ථික මධ්‍යස්ථානයකටත් ගියා මං දැක්කා. දැන් මේ ආර්ථික මධ්‍යස්ථානේ මිල ගණන් අඩු වෙලා තියෙනවද? ආර්ථික මධ්‍යස්ථාන මිල ගණන් අඩු වෙලාද? නෑ. දැන් මං හිතන්නේ ගැසට් ගහන එක නතර කරන්න. මොකද ගැසට් එකත් විහිළුවක් වෙලා. හැමදාම අපි දකිනවා ගැසට් ගහනවා. ඒ වුණාට කවදාවත් කඩවල් වල නම් ඒ ගැසට් වලට තියෙන මිල ගණන් වලට බඩු ගන්න ජනතාවට බෑ. ඊට පස්සේ මේ දැන් මම මේ සමාජ මාධ්‍ය යනවා මේ දවස්වල අර ලොකුම ව්‍යාපෘතියක් හැටියට මේ රටේ පරිසරය විනාශ කරන අර ලංකාගම පාරාදන ව්‍යාපෘතියක් පටන් ගත්තා. දැන් යුනෙස්කෝ එකෙන් සිංහරාජෙත්ටත් ගැටලුවක් ඇති වෙනවා. දැන් මේ පාරේ පාර හදපු වැටි මේ පින්තූර ටික දැක්කාම ඉතා කනගාටු. පාර හදලා නෙමෙයි පාර මේ වෙනකොට කෑලි කෑලි වලට ගිහිල්ලා කාපට් හේදිලා ගිහිල්ලා. මෙන්න මේ වගේ තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි රටේ ආර්ථිකය තව ඉදිරියට ගෙනියන්න යහපාලනයක් එක්ක ආයෝජකයන්ට විශ්වාසයක් තියෙනවා. දැන් 20 වන සංශෝධනය ගෙනල්ලා ආයෝජකයන්ට විශ්වාසයක් දැති කරේ. මම මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ මිනිස්සු මොනවා විදියට කිව්වද අඩු ගන්න එතුමාට කොන්ද තිබ්බා. ඡන්දේ පාවිච්චි නොකරර ගෙදරට වෙලා හරින්. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර අනිත් අය මේ ඇමති කට්ටක් අල්ලගෙන මේ ඇමතිකම් නිසා ඇවිල්ලා ඡන්දේ පාවිච්චි කරා ආත්මේ පාවා දුන්නා. අපි ඉතා පැහැදිලිවම මේ ශ්‍රී ලංකා නිදහස් අනිත් අපේ පෝට්ටුවේ මන්ත්‍රීවරු එදා ඒක වෙනුවෙන් පෙනී හිටියානේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පුළුවන්ද රෙදි ඇඳගෙන ඒක කරන්න? රෙදි ඇඳගෙන කරන්න පුළුවන්ද? නමුත් ඒකත් කරා. බතික් ඇඳගෙනද දැන් කරන්න? මෙන්න මෙහෙම තත්ත්වයක් උදා වෙලා තියෙනවා. 20 වන සංශෝධනය නිසා ආයෝජකින්ට අවිශ්වාසයක් ඇති වෙලා තියෙනවා. ඒත් එක්කම තමයි මේ කොරෝනා වසංගතය. මේ කොරෝනා වසංගතයේ මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඔක්තෝබර් 4 වෙනිදා දැනගත්තාම ඔක්තෝබර් 7 වෙනිදා මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලීමක් කරා අග්‍රාමාත්‍යතුමාත් සෞඛ්‍ය අමාත්‍යතුමියටත් ආණ්ඩුවටත් කරුණා කරලා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිර නීතිය දාන්න කියලා. ඇඳිර නීතිය දාන්න අවස්ථාවක් නැහැ කිව්වා. එදා ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිර නීතිය දැම්ම නම් මේ ලංකාවට මෙවැනි තත්ත්වයක් උදා වෙන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ දේවතාවක් කිව්වා විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡා දේවතාවක් කියලා කිව්වා.
දැන් අදතුමා මිනිත්තු දෙකක කාලයක් තියෙනවා තව.
බොහොම ස්තුතියි. දැන් අද මුළු ලංකාවටම පැතිරිලා. දැන් මේ ගැන තීන්දුව තීරණ ගන්නෙ කොහොමද? අද කියන දේ නෙමෙයි හෙට කරන්නේ. හෙට කියන දේ නෙමෙයි අනිද්දා කරන්නේ. දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ මේ වෙනකොටත් මාසයකට වඩා වැඩි කාලයක් වෙනවා ඇඳිර නීති දාපු ඒ ප්‍රදේශ තියෙනවා තාම රුපියල් 5000 දී ගන්න බැරි වෙලා තියෙනවා. මේ ආණ්ඩුව ෆේල් නැද්ද? රුපියල් 5000 තාම දීලා නැහැ කැලණිය ප්‍රදේශයට. තාම දීලා නැහැ මීගමුව ප්‍රදේශයට. තාම දීලා නැහැ වත්තල ප්‍රදේශයට. මේ කොළඹ දිස්ත්‍රික්කයට දීලාම නැහැ.
අද කොළඹ දීලා නැහැ උතුරු කොළඹ.
නමුත් ගම්පහ දිස්ත්‍රික්කයට දැන් මාසයක් වෙනවා තමුන්නාන්සේලා තාම කතා කරනවා කොරෝනා වසංගතය හරියට මර්ධනය කරනවලු. මර්ධනය කරන නෙමෙයි ගම්පහ දිස්ත්‍රික්කයේ මේ ජනතාව කොරෝනා ඇදලා නෙමෙයි බඩගින්නේ මැරෙන්න තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකයි අද ඇති වෙලා තියෙන්නේ. තාම මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙලා සති 5ක් වෙනවා තාම රුපියල් 5000 දී ගන්න බෑ. ඉතින් මෙහෙම දාණ්ඩුවක් මෙන්න මේ ඇති වෙලා තියෙන තන්ත්‍රය. එතකොට අද බස්සායර පරාතට ඇදිර නීතිය දැම්මා. මම පරක්කු වෙලා හරි ඉතා සතුටු වෙනවා ඒ කටයුත්ත කිරීම පිළ ආර්ථික වශයෙන් ගැටලුවක් වෙන්න පුළුවන්. නමුත් ආර්ථිකය තියන්නත් මිනිස්සු ඉන්න ඕනේ. රටේ ජීවිතයේ රටේ ජීවත් වෙන්න ඕනේ මිනිස්සු. ඇඳිර නීති දාලා දවස් 10ක් ඇඳිර නීති තියලා ඊට පස්සේ ඇඳිර නීති අයින් කරා. තව දවස් 10ක් ඇඳිර නීති අමාරුවෙන් හරි තියාගත්තා නම් බොහෝ දුරට මේ ප්‍රශ්නයට යම් පාලනයක් සිදු තියාගන්න පුළුවන් වෙනවා. නමුත් ඒකත් ඇදිරි නීති අයින්
කරා.
විශේෂඥ වෛද්‍යවරු කියද්දී දේශපාලන අධිකාරිය ඒකට ඇහුම්කන් දෙන්නේ නැතුව ඇදිරි නීති ඉවත් කරේ. තව මරණ කීයක් ඕනද යලි ඇදිරි නීතිය දාන්න? හැම දවසකටම මරණ 4යි 5යි. තව මරණ කීයක් අවශ්‍ය වෙයිද යලි බස්නාහිර පළාතට ඇදිරි නීති දාන්න? ඒකින්ද කරුණාකර දේශපාලන වාසිය බලන්නේ නැතුව රටේ ජනතාව ආරක්ෂා කරගන්න. මොකද රටේ ජනතාව ඉන්න ඕනේ ආර්ථිකය නෙමේ දේශපාලනේ දේ නෙමේ ඕන දෙයක් කරන්න. බොහොමත් ස්තුතියි.